චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේසා රජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේසා රජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේසා රජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සාධු සාධු සාධු
සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දිනටම හිතවතුනි පින්නතුනි අපි අද සෝදානම් කංකා විතරණී වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නට ධර්මෙහි ඔබට යම් ආකාරයක සැකයක් පවතී නම් කිසියම් වූ ධර්ම කාරණාවක් පිළිබඳව එය නිසි පරිදි සැකහැර දැනගැනීමේ ඉඩ අවකාශ සැලසෙන ධර්මෙහි අඩංගු වෙන ආකාරයටම නිසි පරිදි ඒ ධර්ම කාරණාව තිබෙන්නා වූ තැන පිළිබඳව ත්‍රිපිටක බුද්ධ වචනේහි එය අඩංගු වන ස්ථානයේහිම හඳුනා දීමක්ද සමගින් ඔබට පහදා දෙන කංකා විතරණී වැඩසටහන අද වෙන විට බොහෝ දෙනා බොහොම ගෞරවයෙන් වැළඳගත්තු ආකාරයක් පෙනෙන්න තිබෙනවා. අප වෙත ලැබෙන තැපැල්පත් සහ ලිපි වගේම කෙටි පණිවිඩ ආදී දේ තුලින්. ඒ වගේම ලංකාවේ පමණක් නෙවෙයි ලෝකේ බොහෝ රටවල ඉන්න බෞද්ධයන් ඉතාමත්ම සදහැසිතින් නරඹන වැඩසටහනක් බවට කංකා විතරණී වැඩසටහන අද වෙන විට පත් වෙලා තිබෙනවා. අද දවසේ මේ වැඩසටහන සඳහා මේ ස්ථානයට සම්ප්‍රාප්ත වුණු නිරතුරු තමන්ගේ කාලය ධනය ශ්‍රමය වැය කරමින් අමිල නිමල ශ්‍රී සද්ධර්මය සම්නිවේදනය කරන්න ලෝකේ බොහෝ දෙනා අතට ඒ ධර්මය පත් කරන්න කටයුතු කරන නිරතුරු භාවනා වැඩසටහන් එවැගේම ධර්ම උපදේශ ආදී දෑ ලබා දෙමින් කටයුතු කරන සමින්ද රණසිංහ මැතිතුමන් ඉතාමත්ම ගෞරවයෙන් ආයිබුවන් කියලා අපි පිළිගන්නවා. හිතවතුනි අපි එලෙස එතුමා පිළිගනිමින් නොයසනම් මේ වැඩසටහනේ සංකල්ප දායකයා සංකල්ප ප්‍රධානියා පිළිගනිමින් අද දවසේ දායකත්ව දරන පින්නතුන් පිළිබඳවත් අප මතක් කිරීමක් කළ යුතුයි කියලා හිතනවා. අද රාජගිරිය පදිංචි තලතා කිරින්ද මහත්මිය සහ දරුවන් විසින් තමයි මේ වැඩසටහනේ දායකත්වය දරන්නේ. ලෝක දාන අතර උතුම්ම දානේ ධර්ම දානේ කියන කාරණාව හිත්ති තබාගෙන පරලෝසපත් ඉන්ද්‍රානන්ද ඉන්ද්‍රනාත් කිරින්ද ආදරණීය ස්වාමියා එවැගේම SM මහදිඋල්ලව මව්පියන් සහ රවින්දු කිරින්ද බේබි කිරින්ද යන අයට පින් අනුමෝදන් කොට සසර කතරින් එතර වීම සඳහා සුජීවත් සැමට ප්‍රඥාව සහ සත්පුරුෂ ආශ්‍රය ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරගෙනයි අද මේ උතුම් වැඩසටහනට දායකත්වය දක්වන්නේ. ඒ අයට ඒ සිතගියාවන් එලෙසම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි සූදානම් අද මාතෘකාව කුමක්ද කියලා ඔබ වෙත පසක් කරන්න. සුපින්නදී අපි කල්පනා කරා අද මාතෘකාව ලෙස සරණාගමණය පිළිබඳව කතා කළ යුතුයි කියලා. විශේෂයෙන්ම අපි දන්නවා තිසරණ සහිත පන්සල්හි පිහිටවන්න කියලා අපි ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරන්නේ. අපි තුන් සරණ යනවා. අපි සරණ යනවා. සරණාගමණය කියලා කියන්නේ මොකක්ද? ඔය ආදී වශයෙන් බොහෝ දෙනෙකුට ගැටලු සහගත තැන් තිබෙනවා වෙන්න පුළුවන්. අපි ගිරවුන් මෙන් තවත් කෙනෙක් කියන දේ මුතුන් මිත්තන්ගේ පටන්ම අපේ પરම්පරාවල පූර්වගාමීන් කියු නිසාම ස්වාමීන් වහන්සේලා එලෙස කියන්නට ඇයි කියන නිසාම අපි දිව මතුරක් මෙන් එය හිත තබාගෙන දෙතොල් මුමුණමින් එය කියනවා වෙන්නට පුළුවන්. ශබ්ද නගා හඬ නගා කියනවා වෙන්නට පුළුවන්. හැබැයි මම කැමති සමින් රණසිංහ මහත්මයාගෙන් අහලා දැනගන්න සරණාගමණය කියලා කියන්නේ මොකක්ද? නිවර්දිව තිසරණ සරණ යන්නේ කොහොමද කියලා.
ඔව් ජාතික මහත්මයා, සරණාගමණය කොයිතරම් වැදගත්කමක් තියෙනවද කියන කාරණාව මේ ලෝකේහි ඉස්මතු වෙලා පෙනෙන්නේ මේ තේරවාදී දහම, මේ නිවැරදි දහම, රහතන් වහන්සේලා විසින් පිළිගත්ත නිවැරදි දහමේ පමණයි මාර්ගඵල ලැබෙන්නේ මේ ජීවිතේම. ඉතින් මේ සරණාගමණය නිවැරදිව සිද්ධවන්නේ මේ තේරවාදී බුද්ධාමයේ පමණයි කියන එක තමයි මේ බෞද්ධයන්ගේ පිළිගැනීම. ඉතින් මහායාන බෞද්ධයෝ පවා ලෝකේ කෝටි ගණනක් හිටියට මේ ජීවිතේ මාර්ගඵල ලැබීමේ බලාපොරොත්තුවක්වත් නැහැ. මොකද ඒ ක්‍රමය තුල ඒ මාර්ගඵල ලැබීම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් දැන් කෙලස් 1500ක් භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරපු ඒ කෙලස් 1500ම කෙනෙකුට නැති කරන්න අමාරුයි. භාගතුන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් පමණක් කළ හැකි දෙයක් භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ තමයි තිසරණ සහිත පන්සිල්. හරියට තිසරණ සරණ ගියොත්, පන්සිල් සමාදන් වෙලා හිටියොත් මේ ජීවිතෙන් පසුව දුගතියක උපදීන්නේ නැහැ. තිරිසන් අපායක, പ്രേත අපායක, ඒ නිරයක, අසුරයන් අතර ඉපදෙන්නේ නැහැ කියන කාරණාව ඉතාම විශේෂ කාරණාවක්. මොකද දැන් සමහර කෙනෙක් හිතන් ඉන්නවා සෝවාන් වෙන්න ඕනේ මේ සතර අපායෙන් ගැලවෙන්න, සදහටම ගැලවෙන්න නම් සෝවාන් වෙන්න ඕනේ. නමුත් අපිට මේ ජීවිතය හොඳින් ගත කරලා පරලොවත් හොඳින් ගත කරන්නේ කොහොමද, හොඳ තැනක ඉපදෙන්නේ කොහොමද කියලා භාගතුන් වහන්සේ ප්‍රශ්න කරාම භාගතුන් වහන්සේ සර්වඥතා ඥාණයෙන්ම දේශනා කරන දෙයක් තමයි මේ තිසරණ සහිත පන්සිල්. මොකද දැන් පන්සිල් වල ඉරිෂා කරන්න තහනමක්, එහෙම තහනමක් නැහැ. නමුත් මේ පන්සිල් විතරක් රැකලා අපායෙන් බේරෙන්නත් බෑ. මොකද ආර්ය උපවාදේ වෙන්න පුළුවන්. ඒ වගේ දරුණු නැත්නම් මේ බොහෝම දරුණු මට්ටමක තියෙන, බලවත් මට්ටමක තියෙන අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් පන්සිල් වලට අමතරව තිසරණ තියෙන පුද්ගලයාට ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. කවදාවත් ඒ තිසරණ සහිත පුද්ගලෙක් ආර්ය උපවාදේ කරන්නේ නැහැ. මොකද ඒ පුද්ගලයා හරියටම භාගතුන් වහන්සේව සරණ ගිහිල්ලා තියෙනවා. ධර්ම රත්නේ හරියටම සරණ ගිහිල්ලා තියෙනවා. සංඝ රත්නේ හරියටම සරණ ගිහිල්ලා තියෙනවා. මේ කාරණා තුන වැදගත් වෙන්නේ සමහරලාට අපි මේ උපතින් අපිට ලැබුණ දෙමෝපියන්ගෙන් ලැබුණ තොරතුරු, ඉගෙන ගන්න ලැබුණ තොරතුරු, මේ ත්‍රිපිටක කතාවේ තියෙනවා විමසීමක් කරන්නේ නැතුව අපි හිතන් ඉන්න අපි ධර්මය දන්නවා කියලා. එහෙම හිතලා සමහරලාට මේ පිටකේ තියෙන දෙයක්, ත්‍රිපිටකේ තියෙන දෙයක් යම් පුද්ගලයෙක් කිව්වත් ප්‍රකාශ කරලා ඊට විරුද්ධව අපි හඬක් නගනවා. ඉතින් මේ පිළිබඳව සැහැ සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපි හිතන් හිටිය පමණට මේක බුදුහම් වෙන්නේ නැහැ. මොකද අපේ සිතුවිලි බුදුහම් වෙනවා නම් ත්‍රිපිටකයක් අවශ්‍ය වෙන්නේ නැහැ. පේසිතිවිලි වලින් නිවන් දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් භාගතුන් වහන්සේට බෝධි මූලයේදී අවබෝධ වූ ධර්ම රත්නය තමයි මේ ධර්මයේ හැටියට සරණ යා යුත්තේ කියලා රහතන් වහන්සේලා නිර්දේශ කළා තියෙන්නේ. ඉතින් එය සඳහන් වෙනවා අපේ ත්‍රිපිටකය තුල තැන් තැන් වල. මේ එක ස්ථානයක් නිතරේ දැක්වෙන්නේ මේ මජ්ක්‍ධිම නිකාය අට කතාවේ මූල පඤ්ඤාස කට්ට කතාවේ. මේ සරණාගමණය පිළිබඳ දැනගැනීමට මේ සරණාගමණයේදී අපි සරණ යනුවෙන් හඳුන්වන්නේ මොකක්ද? සරණාගමණය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? කවුද සරණ යන්නේ? සරණාගමණයේ ප්‍රභේද, සරණාගමණයේ ඵල, සරණාගමණයේ කිලුටු වීම සහ සරණාගමණයේ බිඳීම කියන ධර්මකාරණා දැනගත යුතුයි. ඉතින් මේ සරණ දැන් අපි වචන බොහෝ ගන්නක් පාවිච්චි කරනවා. දැන් සරණ කියන වචනේ පාවිච්චි වෙන්නේ මෙන්න මේ කාරණෙන්. මෙතන තියෙන්නේ හිතවද්දී පවත්වාගෙන යාමටත්, අහිතවද්දී නැවැත්වීමටත්, සත්වයන්ගේ භය නැති කිරීමටත් උපකාර වන නිසා භාගතුන් වහන්සේ සරණක් කියලා. භවකාන්තාරයෙන් එතර වීම පිණිසත් මේ භවයේ ඉන්න පුද්ගලයාට අස්වසිල්ලක් ලැබීම කියන්නේ සහනයක් ලබා ගැනීම පිණිසත් උපකාර වන නිසා ධර්මීය සරණක් බවට පත් වෙනවා. ධර්ම රත්නයේ සරණක් වෙනවා. අල්පයක් කරන පුද්ගලයන්ට මහා ඵල ලබා දෙන බැවින් සංඝ රත්නය සත්වයන්ට සරණක් වෙනවා. මේ මොකද යම් කුඩා දෙයක් පූජා කරලා වුණත් මහා විශාල ප්‍රාර්ථනාවක් කරන්න තරම් සංඝ රත්නයේ ගුණ තියෙනවා. අපේ දානීය ප්‍රබල වෙන්න ඕනේ නැහැ ඒ තරම්. සංඝ රත්නයේ ඒ තරම්ම ප්‍රබලයි අපට විපුල ඵල ලබා දීම පිණිස.
පින්කෙතක් කියලා කියන්නේ ඒ නිසා.
පින්කෙතක් කියලා කියන්නේ ඒ නිසා. මේක සඳහන් වෙන්නේ අප්පකානම්පි කාරාණං විපුල ඵල ප්‍රතිලාභ කරණේන සංඝෝ. කියන අල්පයක් කරන්න උන්ට විපුල ඵල ලබා දීම අර්ථය හේතු කොටගෙන සංඝ රත්නයේ සරණක් වෙනවා කියන එක. ඉතින් මේ පාලියේ තියෙනවා මේ භාවිතා වෙනවා මේ වචන කීපයක්. සරණ කියලා කියන්නේ මේ භය නැති කිරීම කියන කාරණාව. සරණං තානං ලේනං ආදී වචන පාවිච්චි කරනවා. තානං කියලා කියන්නේ විරුද්ධ බලවේගයක් සහිත, සතුරන්ට විරුද්ධ බලවේගයක් සහිත කියන එකයි. ඒ කියන්නේ ආරක්ෂාවක් සහිතයි කියන එකයි. ලේනං කියලා කියන්නේ හැංගිලා ඉන්න පුළුවන් තැනක්. අපිට විරුද්ධ පර සතුරන්ගෙන් සැඟවිලා ඒ සතුරන්ට එන්න බැරි තැනක අපි ඉන්නවා නම් ඒකට කියනවා ලේනං කියලා. ඉතින් ඔය ගල් ගුහාවකටත් අපි ලේනක් කියලා කියන්නේ ඒකයි. මේ ඒ තැන කුණාටුවකින් කිසි කරදරයක් වෙන්නේ නැහැ. ඒ වගේ බය කියන එක ළඟටවත් එන්නේ නැති නිසා. ඉතින් පරායනං කියලා කියන්නේ මේ අපි ඉන්නේ මෙතර නිවන තියෙන්නේ පරතර කියන අදහස. පරායනං කියන්නේ පරං අයනං කියලා කියන්නේ එගොඩ යන පාර කියන එක තමයි පරායනං කියලා කියන්නේ. ඉතින් මේ භාගතුන් වහන්සේවත් ධර්ම රත්නයත් සංඝ රත්නයත් මේ භවකාන්තාරයෙන් එගොඩ වීම පිණිස සරණ යනවා නැත්තම් උපකාරයක් කරගන්නවා කියන එක තමයි මේ පරායනං කියන වචනේ තේරුම. ඉතින් මේ වචන ත්‍රිපිටකයේ හැදෑරීමේදී භාවිතා වෙනවා විවිධ තේරුම් යටතේ. ඒ නිසා තමයි මම සඳහන් කළේ. මෙතනදී විශේෂයෙන් සඳහන් කරනවා මේ භාගතුන් වහන්සේ සහ ධර්ම රත්නය සහ සංඝ රත්නය කියන මේ ත්‍රිවිධ රත්නය සත්‍යයන්ගේ භය නැති කිරීම අර්ථයෙන් සරණක්. ඉතින් ඒ ත්‍රිවිධ රත්නය පිළිබඳ ප්‍රසාදය සහිතව ගරු සහිත ගරු භාවය සහිත සිතුවිලි සහිතව යම් පුද්ගලයෙක්ගේ යම් ප්‍රමාණයක හෝ මිත්‍යා දෘෂ්ටි නැමැති ක්ලේශයන් තුරන් වෙනවා නම් අන්නේ පුද්ගලයාට ඇති වෙන සිතුවිලි වලට කියනවා සරණ ගමනිය කියලා. මේක සඳහන් කරලා තියෙන්නේ තප්පසාද ගරු තප්පසාද තක් ගරුතාහි විහෙත කිලේසෝ. ඒ කියන්නේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ගරුභාවය සහිතව පැහැදීමක් සහිතව මේ මිත්‍යා දෘෂ්ටික දහම් පිළිබඳව තියෙන විශ්වාසය නැමැති කෙලෙස් ප්‍රහාණය වුණාම ඒ ත්‍රිවිධ රත්නය සතර කාන්තාරයෙන් එගොඩ වීම පිණිස තප්පරායන කියලා කියන්නේ ඒකයි. එගොඩ යාම පිණිස පිළිගන්නවා මේ ත්‍රිවිධ රත්නයෙන් තමයි මට මේ සසරෙන් එතර වෙන්න පුළුවන් සියලු භයෙන් එතර වෙන්න පුළුවන් කියලා. මෙන්න මේ සිතවිලි ඉපදවීම සරණාගමනය කියලා තියෙනවා. ඉතින් මේ සිතවිලි සහිත පුද්ගලයා තමයි සරණ යන්නේ. ඉතින් මෙතන සරණාගමනයේ ප්‍රභේද සඳහන් කරනවා. මේ තියෙන්නේ මේ සරණාගමනයේ ප්‍රභේද ලෝකෝත්තර සරණාගමනය සහ ලෞකික සරණාගමනය කියලා සඳහනක් තියෙනවා. විදි දෙකක් පිළිබඳ ක්‍රම දෙකක්. ඉතින් එතන ලෝකෝත්තර සරණාගමනය සිද්ධ වෙන්නේ මාර්ගඵල ලැබීම සමග, මාර්ග චෛත්‍යයත් සමග ලෝකෝත්තර සරණාගමනය සිද්ධ වෙනවා. එයින් විශේෂ කෙලෙස් නැති වෙලා නැවත නූපදින ආකාරයම නැති වෙන්නේ. ඒ බිඳෙන්නේම නැහැ, කිලුට වෙන්නේත් නැහැ. නමුත් ලෞකික සරණාගමනය කියන කාරණාව සද්ධා මූලික සම්මාදිට්ඨියකින් ලැබෙනවා කියලා විශේෂයෙන් සඳහන් කරනවා. ඒ කියන්නේ සද්ධාව තියෙන්නත් ඕනේ, සම්මාදිටිය තියෙන්නත් ඕනේ යම් ප්‍රමාණයකට. එතකොට ඊට අමතරව මේ සරණාගමනය කියන පුණ්‍ය ක්‍රියාව දස පුණ්‍ය ක්‍රියා අතර ditthiju kammaya නැමැති පුණ්‍ය කර්මයට සංග්‍රහ වෙන. ඒ කියන්නේ තමන්ගේ දෘෂ්ටිය ඍජු කර ගැනීම, නිවන දෙසට යොමු කර ගැනීම කියන. දැන් අපි හිතන් ඉන්නවනේ අපි නිවන් දකින්නත් දන්නවා අපි මේ මේ විදිහට මේ භාවනා කරලා නිවන් දකින්න කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ධර්මය අහලා තමයි කෙනෙක් තමන්ගේ දෘෂ්ටිය නිවැරදි කරගන්නේ. නිවැරදි මාකාරයට නිවන්ට යොමු වෙන්නේ කොහොමද කියන එක. මෙන්න මේ ලෞකික සරණාගමනයේ ක්‍රම හතරක් තියෙනවා. පළවෙනි එක අත්තසන්නීයාතනය කියලා හඳුන්වනවා. එය සිද්ධ වෙන්නේ මෙහෙමයි. අජ්ජ ආදින් කත්වා අහං අත්තානං බුද්ධස්ස නීයාතේමි. අද පටන් මම මගේ ජීවිතය භාගතුන් වහන්සේට පවරමි කියලා මුළු ජීවිතේ මත අරිනවා. තමන්ගේ මුළු ජීවිතේ මත අරින ක්‍රමයක් තියෙනවා. ධම්මස්ස ජීවිතම් පරිත්‍යජාමි කියලා ධර්මයට ජීවිතය පරිත්‍යාග කරමි නැත්නම් බාර දෙමි කියන සංගරත්නෙටත් ඒ විදිහටම මෙන්න මේ ක්‍රමයට කියනවා අත්තසන්නීයාතනය කියලා. ආත්මය පවරා දීමේ ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි තප්පරායනතා කියලා කියන්නේ එගොඩ යාම පිණිස උපයෝගී කරගන්න උපකාරය තමයි ත්‍රිවිධ රත්නය කියන එක. ඒ කියන්නේ භවකාන්තාරයෙන් එගොඩ යාම පිණිස තප්පරායනතා. එතන කියන්නේ ඒ පුද්ගලයා සඳහන් කරන්නේ අජ්ජ ආදීන් කත්වා අහං බුද්ධ පරායනෝ. මම අද පටන් භාගතුන් වහන්සේ අනුව භාගතුන් වහන්සේ නිසා සසරෙන් එතර වෙමි. මම අද පටන් ධර්ම රත්නය නිසා සසරෙන් එතර වෙමි. මම අද පටන් සංඝ රත්නය නිසා සංසාරෙන් එතර වෙමි කියන කාරණාව මේ තමන්ගේ හිතට ඇවිල්ලා නම් සරණ යන්නේ තප්පරායනතා කියන ක්‍රමයට තමයි සරණ යෑම සිද්ධ වෙන්නේ. තුන්වෙනි ක්‍රමය තියෙන්නේ සිස්ස භාවූපගමනය. ශිෂ්‍ය භාවයට පැමිණෙනවා. ඒ කියන්නේ අද පටන් මම භාගතුන් වහන්සේගේ ශිෂ්‍යෙක්, ධර්ම රත්නයේහි සංඝ රත්නයේහි ශිෂ්‍යෙක්, අන්තේ වාසිකෙක්, අතවැසියෙක්, යටත් වාසය කිරීමක් සහිත යටත් හැසිරීමක් සහිත, ඒ කියන්නේ භාගතුන් වහන්සේ කියන විදිහටම ඉන්නවා කියන එකයි. ලේසි වැඩක් නෙමෙයි. දැන් අපි යම් කිසි දෙයක් තෝරගන්නේ දැන් බුදුදහම තෝරගත්තත් අපි දවසින් පැය ගාණක් විතරයි මිඩම් කරන්නේ මේ ඒ වෙනුවෙන්. මේ ක්‍රම ඒ තරම්ම ලේසි නැහැ කියලා තිබ්බට. ඉතින් හතරවෙනි ක්‍රමයේ තියෙන්නේ පනිපාත කියලා කියන්නේ අභිවාදන, පච්චුට්ඨාන, අංජලි කම්ම, සාමීචි කම්ම. අභිවාදන කියලා කියන්නේ වැඳීම. පච්චුට්ඨාන කියලා කියන්නේ පෙර නැගිටි, කියන්නේ දැක ගමන් නැගිටිනවා කියන එකයි. අංජලි කම්ම කියලා කියන්නේ දොහොත් බුදුන් තියලා වඳිනවා. සාමීචි කර්ම කියන්නේ ගරු කළ යුතු විදිහට හැසිරෙනවා. මෙන්න මේ විදිහට භාගතුන් වහන්සේට උතුම්ම ගෞරවයක් දක්වනවා, ධර්මයට උතුම්ම ගෞරවයක් දක්වනවා, සංඝ රත්නයට උතුම්ම ගෞරවයක් දක්වනවා කියලා පොරොන්දු වෙනවා. මෙන්න මේ ක්‍රම හතර තමයි මේ ලෞකික සරණාගමනයේ හැටියට තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව තව බොහෝ විස්තර තියෙනවා. මේ දැන් අත්තසන්නීයාතනය කියන එක දැන් අපි හිතනවා. නමුත් හරියටම ආත්මය පරිත්‍යාග කරන්න ඕනේ. ඉතින් ජීවිතේ
ඒ කියන්නේ මම ඔය පණුණක් දෙන්නම්. මට 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 පණුණක් දෙන්න පුළුවන් කියලා කියන එක
ප්‍රායෝගිකව කරන්න ඕනේ. ඉතින් දැන් දෙනවා කියලා කිව්වට ඉතින් දවසකින් දෙකකින් අමතක වෙලා Tamanට උන දේවල් කර කර ඉන්න දකින්න හම්බ වෙනවා. ඒක තමයි මේකේ අමාරුකම තියෙන්නේ. යම් දුෂ්කරතාවයක් තියෙනවා මේ කියන ක්‍රමවලටම සරණාගමණයට එන්න. ඒක තමයි නැත්තම් භාගතුන් වහන්සේ කෙලෙස් 1500ක් තියෙද්දී මේ කෙලෙස් මේ කියන්නේ සිල්පද පහකිනුයි තිසරණයකිනුයි අපායවල දොර සියලුම දේවල් වහලා දෙනවා කියලා පොරොන්දුවක් මේ ප්‍රකාශ කරන්නේ නැහැ. මේක මේ ඕනම කෙනෙකුට මේ බොහෝම අල්ප උත්සාහයකින් කරන්න පුළුවන් නම්. ඉතින් මෙතනදී දැන් ආත්මය පවරා දීම කියන ක්‍රමය බොහොම ගැඹුරු ක්‍රමයක්. ඉතින් ශිෂ්‍ය භාවයට පැමිණනවා කියන එකත් හරිම ගැඹුරුයි. මොකද ඊට පස්සේ දැන් ඒ ශිෂ්‍ය භාවයට පැමිණනවා කියන්නේ ගුරුවරයා කියන විදිහටම ඉන්නවා කියන එකයි. දැන් අද කාලේ ශිෂ්‍යෝ වගේ නෙමෙයි. ඒ කාලේ ශිෂ්‍යෝ බොහොම ගුරුවරයාට ගෞරව සහිතව ගුරුවරයා කියන ඕනම දෙයක් කරන්න ලැහැස්තියෙන් ඉඳලා තියෙන්නේ. අද කාලේ ශිෂ්‍යෝ නම් එහෙම නැහැ. ඉතින් ගුරුවරයා ළඟට යද්දි ගුරුවරයා උගන්වන්න ලැහැස්තිලා ඉන්න ඕනි කියලා හිතන් ඉන්නවා.
ඉතින් මොකද අනිත් කාරණේ පුංචි අර දනුවන් දීපු ගමන්ම ඒ අය මනෝහිමිකම් වලටත් යනවා.
ඒ වගේ ඉතින් නමුත් ඒ දවස්වල ශිෂ්‍ය භාවය කියන කියන්නේ ගුරුවරයාට තමන්ගේ ජීවිතයෙන් බාර දෙනවා වගේ වැඩක්. මොකද අඟුලිමාල මේ තෙරණුවන්ට ඒ ගිහි කාලේදී හොඳ ප්‍රඥාවක් තිබිලා තියෙනවා. මේ මනුෂ්‍ය මරණයක නරක ක්‍රියාවක් කියලා හොඳටම දැනගෙන ඉඳලා තියෙනවා. නමුත් ගුරුවරයාට තියෙන දැඩි ගෞරවය නිසා ශිල්ප ශිල්පයට තියෙන ගෞරවය නිසා ගුරුවරයා කිව්වහම නොකර ඉන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ තරම් වැරදි දෙයක් වුණත් මේ කරන්න හිත ලැහැස්ති කරගෙන මේ වෙනස් කරගෙන තියෙන ගුරු ගෞරවය නිසා. ඉතින් අර ඒක තමයි මේ ශාසනයේ කියන්නේ දැන් ගුරුවරයා හොඳ වෙන්න ඕනේ. ඉතින් අර උපද්ද සූත්‍රයේදී බාහතුන් වහන්සේ දේශනා කරන්නේ ආනන්ද මේ හාමුදුරුවෝ දේශනා ප්‍රකාශයක් කරාම බාහතුන් වහන්සේ මේ ශාසනය හරි අඩක්ම කල්ලාණි මුත්‍ර වාතයේ පවතින්නේ කියලා. භාගතුන් වහන්සේ තුන් වරක් ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළා කියනවා ආනන්ද
මහේවන් ආනන්ද මහේවන් කියලා.
ඉතින් එතන ප්‍රකාශ කරන්නේ භාගතුන් වහන්සේ මේ සර්ව සම්පූර්ණයෙන්ම කල්ලාණි මුත්‍රතේ පවතිනවා කියලා කියන්නේ ඒ කාරණේ නිසා. මොකද ශිෂ්‍යයාට තීරණයක් ගන්න දෙන්නේ නැහැ. මොකද දැන් අපිට නිදහස් චින්තනයකින් නිවන් දකින්න පුළුවන් නම් ත්‍රිපිටකයක් අවශ්‍ය වෙන්නේ
නැහැ.
එහෙනම් අපිට කැමති විදිහටම නිවන් දකින්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් මේ නිදහස් චින්තකයෝ වයසට යනකොට රහත් වෙනවා පේන්න ඕනේ. එහෙම පේන්නේ නැහැ මං හිතන අද කාලේ නම්.
ඔව් දැන් මේ පහුගිය දවසක එක්තරා මෑණි කෙනෙක් ඇවිල්ලා අපේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහෙන්න පැමිණලා හිටියේ. මාව දැකලා කතා කරලා කිව්වා මහත්මයා ටිකක් වයසක අච්චි අම්ම කෙනෙක් අවුරුදු 70 80 අතර හෝ 80 ට වැඩි මිසක් අඩු නැහැ මේ මෑණියන්ට. මේ මෑණියක පාටම කිව්වා මහත්මයා මේ හමුවීම සතුටක්. දන්නවද මම මේ රහත් ඵලයට පැමිණලා නිවන් දැකලා ඉන්නේ දැන් කිව්වා ඒක පාටම. මේ මට මං ප්‍රතිචාරයේ කුමක්ද කියලා මට හිතා ගන්න බැරුණා. නමුත් මං අනුකම්පා කරලා ඒ තරමටම නිවහල් චින්තනෙන් යම් යම් දේවල් කරගන්න පුළුවන් කියලා හිතන පිරිස් ඉන්නවා. ඒ කියන්නේ මේ මැනගේ අවතුම් පැවතුම් වලින් අපි අහලා තියෙන ශ්‍රී සද්ධර්මය තුලින් එවැනි මාර්ගඵලලාභීත්වයක් ඈතුරින් විද්‍යාමානුනේ නෑ මට. නමුත් ඒක එකවරම බොහොම දැඩි ස්වරයකින් දැඩි විශ්වාසකින් කියා සිටියා. මත්තේ මම මේ රහත් භාවයට පත් වෙලා මේ නිර්වාණය අවබෝධ කරගෙන ඉන්න මෑණි කෙනෙක්.
මේ කාලේ ගොඩක්ම දකින්න ලැබෙන්නේ මේ ධර්මයේහි සරණ ලැබෙන්නේ
නෑ. ඔව්.
ධර්මයේ සරණ ලැබෙන්නේ නැත්තේ හරියටම භාගතුන් වහන්සේ සරණ ගිහිල්ලා නැහැ. භාගතුන් වහන්සේගේ සියලු ප්‍රකාශයන් සරණ ගිහිල්ලා නැහැ කියන එකයි. ඉතින් ධර්මයේ කොහෙද තියෙන්නේ කියලාවත් සමහරු දන්නේ නැහැ. හිතන් ඉන්නේ තමන්ගේ හිතේ ධර්මයේ තියෙනවා කියලා. තමන්ගේ හිතේ ධර්මයේ තියෙනවා නම් ඉතින් පහළ වෙනවා නම් ඒ බුදුවරෙක් වෙන්න ඕනේ.
අනිවාර්යයෙන්.
ඉතින් ඒකෙදි මේ ධර්මයේ සරණ ලැබෙන්නේ නැති නිසා තමන් පිළිබඳව සමහර නිගමනයන්ට එන්න පුළුවන්. දැන් ඔయిత වඩා බොහෝම ගැඹුරින් සාසනය ඉගෙනගත්ත මහා තෙරවරුත් රැවටිලා හිටියා කියලා අපි සඳහන් කරලා තියෙනවා. වර්ෂ 60ක්
පිළිබඳව.
තමන් පිළිබඳව. මොකද ධ්‍යාන මට්ටම් 8 තිබිලත් දැන් අද කාලේ එහෙම දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඕන ඉර්ධියක් මාන්න පුළුවන්කම තිබිලත් ධ්‍යාන මට්ටම් 8 තිබිලත් ත්‍රිපිටකයට කතා සියල්ලම හදාගෙන තිබිලත් කිසිම ක්ලේශයක් උපන්නේ නැති නිසා වර්ෂ 60කින් තමන් රහත් වෙලා කියලා රැවටිලා හිටපු මහා තෙරවරු ගැන සඳහන් වෙනවා. ඉතින් නමුත් මේ ධර්ම ගරුත්වය නිසා යම් කිසි තවත් කෙනෙකුට ඇවිල්ලා මේ වැරද්ද පෙන්වන්න අවස්ථාව තියෙනවා. ධර්ම ගරුත්වය නිසා. ඉතින් අර ඒකෙදි ඉතින් තමන් තනියෙන් කොහොම හිතන් හිටියත් මේ ලෝකයේ තියෙන නියමයන් අනුව තමයි මැරලා
ඉපදෙන්නේ.
ඉතින් දැන් මෙතන දැන් අපි මේ ශිෂ්‍ය භාවය පිණිස කතා මේ ශිෂ්‍ය භාවයට පැමිණනවා කියන එකට තියෙන හොඳම උදාහරණේ තමයි මහා කාශ්‍යප තෙරුන් වහන්සේ. ඉතින් මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ පැවිදි වීම අවබෝධ කරගන්න උන්වහන්සේ ගිහි කාලේ කොහොම කෙනෙක්ද කියලා දැනගන්න ඕනේ පිප්පලි මානවක හැටියට.
ඔව්.
උන්වහන්සේට තිබිලා තියෙනවා දාසගම් 14ක්. අනුරාධපුර ප්‍රමාණයේ දාසගම් 14ක් තිබිලා තියෙනවා. යන්ත්‍ර බැඳපු වැව් 60කින් අස්වදන භූමි ප්‍රමාණය උන්වහන්සේගේ යටතේ තිබිලා තියෙනවා. ඉතින් සියලු කර්මාන්ත වර්ග දුන් 12ක් කියලා කියලා තියෙනවා. ඉතින් ඊට අමතරව ඇත් බලෑණි 14ක්, අස්ස බලෑණි 14ක්, රත බලෑණි 14ක් තියෙන තරම් මේ මහා
ආනුභාවයක්.
ඔව්, මහා ධනවතෙක් හැටියට ඉඳලා තියෙනවා. ඉතින් ඒ විදිහට කර්මාන්ත කරගෙන ඉඳද්දි මේ තමන්ගේ ගොවිත්තන් කරද්දි සත්තු මරණ එක දැකලා, මේ සත්තු මරන්න ගිහිලා නෙමෙයි ගොවිතැන් කරද්දි සත්තු මරණ එක දැකලා තමයි මේ අකුසලයේ කාටද කියලා සංවේගයටපත් වෙලා ඉතින් අස්වැන්නත් ඔබ වහන්සේටම නම් ඒ අකුසලයත් ඔබ වහන්සේටමයි කියලා මේ දාසියෝ ප්‍රකාශ කරාම ඒ පිළිබඳ සංවේගයටපත් වෙලා ගිහිගෙන් නික්මෙනවා. ඒ නික්මෙන්නේ භාගතුන් වහන්සේ වෙනුවෙන්මයි. දැන් ඒ නික්මිලා පැමිණීමේදී මහා ගුණයක් තිබිලා තියෙනවා මේ රහත් වෙන්න කලින් පවා. කොටින්ම දැන් භාගතුන් වහන්සේ එක්තරා ස්ථානයකදී මේ පිප්පලි මානවකයි ඔහුගේ දේවිය භද්‍රකාපිලානියයි දෙන්නම් පැවිදිල ඇවිල්ලා තුම්මං හන්තියකදී වෙන් වෙනවා. එතනදී වෙන් වෙන්නේ මේ පැවිදි වෙලත් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයකට යන්න හොඳ නැහැ කියන අදහසින්. දැන් මේ වෙලාවේ භද්‍රකාපිලානිය විශේෂ ප්‍රකාශයක් කරනවා. කල්ප ලක්ෂයක් අපි එකට සංසාරේ පැමිණලා තියෙනවා මේ අද අන්තිම හමු වීම කියලා මේ අද වෙන් වෙනවා කියලා ඒ ගිහි බැඳුම බිඳෙන අවස්ථාවේදී ඉතින් ඒ බැඳුම් ඒ බිඳුම දරන්න බැරුව පොළොව කම්පා වෙලා තියෙනවා. භාගතුන් වහන්සේ ආවර්ජනය කරලා තියෙනවා අයි මේ කාරණය මේ පොළොව කම්පා වීමට හේතුව මොකක්ද කියලා. ඉතින් ඒ වෙලාවේ භාගතුන් වහන්සේ ඒ කාරණය දැකලා පිප්පලි මානවකයන් ගමන් කරන මාර්ගයේ මග තිබෙන බහුපුත්තක කියන නීග්‍රෝධ රුක්ෂ මූලයට වැඩම කරලා විශේෂයෙන් බුද්ධ ලීලාව පෙන්නුම් කරමින් වැඩ ඉඳලා තියෙනවා. ඒ වෙලාවත් ඉතාම මේ අලංකාර දර්ශනයක් වෙන්න ඕනේ. මොකද කියලා තියෙන්නේ මේ නොඑක් ප්‍රමාණි රශ්මි පුඤ්ජයන්, ඒ කියන්නේ පුඤ්ජ කියලා කියන්නේ ගෝල කියන එකයි, ඒවයි ප්‍රමාණ කියලා තියෙනවා එක එක මට්ටමේ. පත්‍ර මට්ටමට, එහෙම නැත්නම් රත චක්‍ර මට්ටමට, කුටි මට්ටමට. ඉතින් ඒ විශාලත්වයෙන් යුසු මේ විශාලත්වයෙන් යුතු ඒ සවනක් රශ්මීන් වනය පුරාම ඒ ගෝල 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 හැටියට විසිරිලා ගිහිල්ලා වනේ තැන් තැන් වල වැදිලා නැවත රශ්මි පුඤ්ජයන් බවට පත් වෙලා මේ විසිරිලා තියෙනවා. මුළු වනයම ඒකාලෝක කරමින් භාගතුන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. ඉතින් මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිප්පලි මානවක හැටියට මේ භාගතුන් වහන්සේ දැක්ක තැන ඉඳලා දන ගහමින් දනින් වැටමින් තමයි ඇවිදලා
තියෙන්නේ.
ඒ තරම්ම ගෞරවයකින්. ඉතින් ඒ ප්‍රකාශයක් කරලා තියෙනවා මම ඔබ වහන්සේ වෙනුවෙන් පැවිදි වුණේ, ඔබ වහන්සේ තමයි මගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා. ඉතින් ඒ වෙලාවේ භාගතුන් වහන්සේ ප්‍රකාශයක් කරනවා කාශ්‍යප එසේමයි ඔබ මා වෙනුවෙන් පැවිදි වුණේ, මම ඔබගේ ශාස්ත්‍රු. නමුත් කාශ්‍යප යම් පුද්ගලයෙක් ශාස්ත්‍රු නොවි ඔව් මම ඔබගේ ශාස්ත්‍රු කියලා කිව්වා නම් ඔහුගේ හිස මේ බෙල්ලෙන් ගැලවිලා බිමට වැටෙනවා කියලා. ඒ මොකද එහෙම රවට්ටන්න පුළුවන් ප්‍රමාණයේ ගුණයක් නෙමෙයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට ගිහි කාලේ තිබිලා තියෙන්නේ. පිප්පලි මානවකගේ තියෙන ගුණ ස්කන්ධයට යම් කිසි කෙනෙක් රවට්ටන්න වචනයක් ප්‍රකාශ කරා නම් ඔහුගේ හිස ගැලවිලා බිමට වැටෙනවා කියලා තියෙනවා. මේක කාශ්‍යප සංගුත්තේ සඳහන් වෙනවා. ඉතින් එතනදී ඒ කාශ්‍යප මහරහතන් වහන්සේට රහත් වෙන්න කලින් ගිහි කාලයේ තිබ්බ ගුණය ප්‍රකාශ වෙන අට කතාවේ කොයිතරම් ගුණස්කන්ධයක් තිබ්බද කියලා. ඉතින් ඒක සඳහන් වෙන්නේ මෙන්න මේ තිරේ දක්වන විදිහට. මහා කාශ්‍යප තෙරුන් වහන්සේ මේ සිතේ පැහැදීම, මේ පරම ගෞරවය මහා සමුද්‍රයට දැක්වුවා නම් සමුද්‍රයේ ජලය එහෙම් පිටින් වේලිලා යනවා,
හිඳෙනවා.
ඉතින් යම් විදිහකින් සක්වලට මේ ගෞරවය දක්වුවා නම් සක්වල මේ දහයිය මිටියක් වගේ විසිරලා යනවා කියලා. මේ මහා මේරු පර්වතයට මේ ගෞරවය දක්වුවා නම් යොමු කරා නම් දරන්න බැරුව කුඩු වෙලා විසි වෙනවා කියන කාරණාව කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මහා පෘථුවියට මේ ගෞරවය දක්වුවා නම් ඒත් විසිරෙනවා කියලා තියෙනවා. නමුත් මේ තරම් ගෞරවයක් දක්වලත් භාගතුන් වහන්සේගේ ස්වර්ණ වර්ණ පාද පිට පාමුල කිසිම සැලවීමක් සිද්ධ වුනේ නැහැ, ලෝභ මාත්‍රයක්වත් සැලවුනේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව සඳහන් කරන කාරණාවක් තමයි මහාකාශ්‍යප තෙරුන් වහන්සේ වගේ භික්ෂුන් වහන්සේලා දහහක් ලක්ෂයක් මෙන්න මේ වගේ ගෞරව දක්වත් දසබලයන් වහන්සේගේ නම් ලෝ මාත්‍රයක් තොලවන්න බෑ, පාංශු කුල චීවරේ කොනක්වත් තොලවන්න බෑ කියලා ඒ තරම් භාගතුන් වහන්සේගේ මහානුභාව සම්පන්න බවක් තියෙනවා. මම මේක විශේෂයෙන් සඳහන් කරේ දැන් අපි හිතන් ඉන්නවා අපි භාගතුන් වහන්සේව පිළිගන්නවා. භාගතුන් වහන්සේ කියන උත්තම පුරුෂ රත්නය අපි පිළිගන්නවා කියන එක තමයි, සරණ යනවා කියන එක තමයි අපි සඳහන් කරන්නේ. නමුත් භාගතුන් වහන්සේගේ ශක්තිය ප්‍රකාශ කරන නියම ප්‍රකාශයක් ඇහුණාම සැකයක් මතුවෙන්නේ නැද්ද කියන කාරණාව තමයි හිතලා බලන්න ඕනේ. දැන් මේ කාරණේදී විශේෂ මේ කරුණු දක්වන්න පුළුවන්. බොහෝ බෞද්ධයයි තමන්ව හිතන් ඉන්න පිරිස භාගතුන් වහන්සේගේ නියමම ශක්තිය ප්‍රකාශ කරන තැන්වලදී පැකිලෙනවා පිළිගන්න. එතකොට තමන් බුදුන් සරණ ගිහිල්ලාද කියලා නැවත සිතා බලන්න අවස්ථාවක් එනවා. මොකද මේ භාගතුන් වහන්සේ කියන උත්තම පුරුෂ රත්නය අන්‍යාගමිකයන්ට සංකල්පයක් විතරයි. සිද්ධ වෙන්න බැරි සිදුවීමක් විතරයි. ඒ කියන්නේ මේ ලෝකේහි තියෙන සියලු හොඳ ශක්තියින් එකම පුද්ගලයෙකුට එකම ජීවිතයකදී පිහිටීම කියන කාරණාව හරිම දුර්ලභ කාරණාවක්. වෙන්න බෑ තමයි, වෙන්න අමාරුයි. ඒ තරම් අමාරු නිසා තමයි බුදුරු පහළ වෙන්නේ. වෙන කාරණේ මේ දුර්ලභයි කියලා කියලම තියෙන්නේ. ඉතින් නමුත් හිතලා බැලුවොත් හරියටම කොහොමද දැන් අපි කල්පනා කරනවා, දැන් අපි ගත්තොත් එහෙම මේ ලෝකේ තියෙන ක්‍රීඩාවලලක් කියන ඔලිම්පික් ක්‍රීඩාවල. දැන් ඒ ක්‍රීඩාවල ඒ ඉසව් ගණනාවක් තියෙනවා. නමුත් හැම ඉසව්වෙම එකම කෙනෙකුට ජය ගන්න බෑ. වැඩිම වුණොත් ඉසව් කීපයකින් කෙනෙක් ජය ගනී. නමුත් සියලුම ඉසව් වලින් තනි කෙනෙකුට ජය ගන්න පුළුවන් නම් ඒ විශේෂ කාරණාවක් ගොඩක් දෙනෙක් පිළිගන්නේ නැති.
ඔව්. මම හිතන්නේ මේ පාරමිතා බලය මෙහිදී අපිට වැදගත් වෙනවා. සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම්දම් පුරලා ඇති කරගත්ත විභව ශක්තිය තමයි මම හිතන්නේ බුද්ධ ජීවිතයේදී නැත්නම් බුද්ධ ආත්ම භවයේදී අවසාන බෝධිසත්ව ආත්ම භවයේදී මේ මුදු ආහාරයෙන් නැත්නම් ලෝකෙට විහිදුවා හරින්නේ බලයක් වශයෙන් කියලා මට හිතෙනවා.
ඔව්, ඒක තමයි. දැන් ඒකෙදි දැන් භාගතුන් වහන්සේගේ ඉර්ධියක් පාන්නේ නැතුව තියෙන කාය ශක්තිය විතරක් හිතුවත් ඒක වෙනමම කාරණාවක් පිළිගන්න අමාරු ගොඩක් දෙනෙකුට, බොහෝ දෙනෙකුට. දැන් එකම පුද්ගලයෙකුට ලෝකේ තියෙන සියලු මහාචාර්ය পদවි තියෙනවා කිව්වොත් කෙනෙකුට හිතා ගන්න පුළුවන් දේ සියලු දැනුම තනි කෙනෙකුට තියෙනවා කියන එක. නමුත් ඒ දවස්වල නම් දඹදිව ඒ තරම් පින් තියෙන අය බොහෝ දෙනෙක් ඉඳලා තියෙනවා. බ්‍රාහ්මණයෝ කියලා සැලකලා තියෙන සියලු ශිල්ප ශාස්ත්‍ර කලා මන්ත්‍රාදී දේවල් සම්පූර්ණ කරපු පුද්ගලයන්ට. ඉතින් මේ වගේ දැන් සියලුම ධානයන්ට සමවැදීම හැකියාව තනි කෙනෙකුට තියෙනවා. ලෝකේහි තියෙන අග්‍රතම සීල ස්කන්ධය තනි පුද්ගලයෙකුට තියෙනවද කියන කාරණාව, මේ සියලු ಗುಣධර්ම එකම පුද්ගලයෙකුට ඒකරාශී වීම බොහෝ දෙනෙකුට පිළිගන්න අමාරුයි. දැන් භාගතුන් වහන්සේගේ පියවි කාය බලය කියන කාරණාව විතරක් ගත්තත් බොහෝ දෙනෙකුට හිතාගන්න අමාරු මට්ටමක තියෙනවා. මේක සඳහන් වෙනවා මේ අපේ ග්‍රන්ථවල නාරායන සංඝාත බලය හැටියට. මේ තියෙන්නේ තිරේ දැක්වෙන්නේ ඒ කාරණාව. ඇත්තු කුල 10ක් ලෝකේහි ඉන්නවා කියලා සඳහන් කරනවා. අපි දැනට නම් ඒ තරම්ම මේ බටහිර විද්‍යාවෙන් නම් දන්නේ නැහැ. නමුත් පිටකේ සඳහන් වෙන්නේ ඇත් කුල 10ක් පිළිබඳව. කාලාවක කියලා ඇත් කුලයක්, ගංගෙය කියලා ඇත් කුලයක්, ඒ වගේ. මෙන්න මේ ගාථාවේ තියෙන්නේ කාලාවකංච ගංගෙයයන් පණ්ඩරං තඹ පිංගලං ගන්ධ මංගල හේමංච උපෝසත චද්දන්ති මේ දස කියලා කියන්නේ කාලාවක ඇතෙකුට තියෙන කාය ශක්තිය යෝධ පුරුෂෝ සාමාන්‍ය ශක්තිවන්ත පුරුෂෝ 10 දෙනෙක්ගේ බලය. මේ කාලාවක ඇතු 10 දෙනෙක්ගේ බලය ගංගෙය ඇතෙකුට තියෙනවා. ගංගෙය ඇතුන් 10 දෙනෙක්ගේ බලය පණ්ඩර ඇතෙකුට තියෙනවා. පණ්ඩර ඇතුන් 10 දෙනෙක්ගේ බලය තඹ ඇතෙකුට, තඹ ඇතුන් 10 දෙනෙක්ගේ බලය පිංගල ඇතෙකුට, පිංගල ඇතුන් 10 දෙනෙක්ගේ බලය ගන්ධ ගන්ධ කියන වර්ගෙහි මේ ඇතෙකුට, ගන්ධ ඇතුන් 10 දෙනෙක්ගේ බලය මංගල ඇතෙකුට, මංගල ඇතුන් 10 දෙනෙක්ගේ බලය හේම ඇතෙකුට, හේම ඇතුන් 10 දෙනෙක්ගේ බලය උපෝසත කුලේ ඇතෙකුට, උපෝසත කුලේ ඇතුන් 10 දෙනෙක්ගේ බලය චද්දන්ත කුලේ ඇතෙකුට තියෙන පසුතල. භාගතුන් වහන්සේගේ පියවි කාය බලය හැටියට සඳහන් වෙන්නේ මේ චද්දන්ත ඇතුන් 10 දෙනෙක්ගේ බලය.
විතර බලන්ගෙම ඇතු 100කගේ
නෑ, ඇතු කෝටි 1000කගේ බලය. කාලාවක ඇතුන්
වර්ගයෙන් හොයන්න
ඕනේ. කාලාවක ඇතුන් හැටියට ගන්නවා නම් ඇතු කෝටි 1000ක බලය. එහෙම නැත්නම් පුරුෂ කෝටි 10000ක බලය. මේ බලයට විශේෂ නමක් දෙනවා නාරායන සංඝාත බලය කියලා. අපි නාරායන කියන වචනේ අහලා තියෙනවා. නමුත් කොහෙන්ද ආවේ කියලා නම් බොහෝ දෙනෙක් දන්නේ නැතුව ඇති. නාරායන සංඝාත බලය කියලා කියලා තියෙන්නේ මෙන්න මේ බලයට. ඉතින් මේ පියවි කාය ශක්තිය මේ 이르දි බලයකින් ලබා දෙන එකක් නෙමෙයි.
මේ සාමාන්‍ය
පියවි කාය ශක්තිය. එතකොට ඥාන බලය කියන කාරණාව ලෝකෙ මේ පිටකේ සඳහන් කරනවා. දස බල ඥානය, චතු වේසාරජ්‍ය ඥානය, අට පිරිසෙහි අකම්පන ඥානය, චතු යෝනි පරිච්ඡේදක ඥානය, පංචකති පරිච්ඡේදක ඥානය, එහෙම නැත්නම් සත්ත තුනක් වූ ඥාන, සත්ත හතක් වූ ඥාන, ඒ ආකාරයට නොඑක් දහස් ගණන් ඥාන ප්‍රභේද භාගතුන් වහන්සේට තියෙන බව සඳහන් කරනවා. නමුත් මේ ඥාන බලයක් නෙමෙයි මෙතන සඳහන් කරන්නේ, කාය
බලය.
ඉතින් දැන් සමහර කෙනෙක් ඥාන බලය පිළිගන්න කැමති. කාය බලය පිළිගන්නේ.
ඔව්. ඊළඟ ප්‍රශ්නෙත් මම ඒක සම්බන්ධව මේ ඔබතුමාගෙන් අහන්න සූදානම්නේ, මේ බුදුරජාණන් වහන්සේගේ තිබෙන මේ කාය බලය පිළිබඳව, විශේෂයෙන්ම මේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව, ආදී දෑ පිළිබඳව හැමෝම පිළිගන්න සූදානමක් නැහැ. සමහරු කියනවා මේක මේ මිත්‍යාවක් වෙන්න ඇති, මේක මේ ගොතපු කතන්දරයක් වෙන්න ඇති. එහෙම කොහොමද වෙන්නේ? අත් සාමාන්‍ය මිනිස්සෙක් පොළොවේ පය ගහලට මිනිස්සෙක් තමයි බුද්ධත්වයට පත් වෙන්නේ කියලා තර්ක ගොඩ නගනවා. ඔබතුමා කොහොමද මේක දකින්නේ?
ඔව්, මේ සඳහන් කරලා තියෙන දීගිනිකායේ ලක්ෂණ සූත්‍රයේ. ඒ ලක්ෂණ සූත්‍රයේ දෙතිස්මා පුරුෂ ලක්ෂණ වෙන වෙනම සඳහන් කරලා මේ එක් එක් ලක්ෂණේ පහළ වීමට මොන පුණ්‍ය කර්මයේ සිද්ධ කරාද, කොයිතරම් ප්‍රමාණයක් ඒ පුණ්‍ය කර්මය කොයි වාර ගණනක් කී වාර ගණනක් මේ මේ සිද්ධ කරාද කියන එක සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ගණන් කරන්න බැරි තරම් වාර ගණනක් එකම විදිහේ පුණ්‍ය කර්ම රැස් කරලා මේ එක ලක්ෂණයක් ලැබුවා කියන කාරණා.
ඔව්.
ගණන් කරන්න බැරි තරම් වාර ගණන් ජීවිතවල ඒ මහා පිංකම් කරලා විශේෂයෙන් ලබාගත් ලක්ෂණ තමයි මහා පුරුෂ ලක්ෂණ හැටියට සඳහන් වෙන්නේ.
ඔව්.
ඉතින් ඒ ලක්ෂණ සූත්‍රය හැදෑරීමේදී අපිට විශේෂයෙන් සඳහන් කරනවා මොන කර්මය කරලාද මේ ලක්ෂණේ පහළ වෙන්නේ. මිනිස්සෙක් වුණාම ලැබෙන ලක්ෂණය මොකද්ද? ඒ ලක්ෂණය සමගම ගිහිව ඉන්නවනම් ලැබෙන ආනිසංසය මොකද්ද? ගිහිගෙන් නික්මිලා පැවිදුනොත් ලැබෙන ආනිසංසය මොකද්ද කියන කාරණා සඳහන් වෙනවා. ඉතින් මෙතනදී තර්කයෙන් හිතලා බැලුවොත් නම් ඉතින් මේක පිළිගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් හරියටම කරුණු කාරණා දැනගෙන බැලුවොත් කෙනෙකුට පිළිගන්න සිද්ධ වෙනවා. භාගතුන් වහන්සේ මේ ලක්ෂණ ලැබලා තියෙන්නේ නිකම්ම හිතලා නෙමෙයි, නිකම්ම ඉඳලා නෙමෙයි. බොහෝ ජීවිතවල වෙහෙස මහන්සියලා කර්ම රැස් කරලා පාරමිතා පූර්ණේ කරලා තමයි මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලැබලා තියෙන්නේ. ඉතින් ඒ කාරණේ පිළිබඳව ඒ කාලෙත් සැක තිබ්බ නිසා තමයි බොහෝ දෙනෙක් ඇවිල්ලා භාගතුන් වහන්සේ විමසලා තියෙන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා කිව්වට ඇත්තටම
තියෙනවද කියලා.
ඒක ඒ කාලේ හිටපු අයටත් පිළිගන්න අමාරු මට්ටමක තිබුණ නිසා අද කාලේ ඉන්න කෙනෙක් පිළිගන්නේ නැහැ කියන එක පුදුමයට කාරණාවක් නෙමෙයි. නමුත් මේ පුදුමයට කාරණාව තමයි මේ සියලු කාරණා ඥාණයෙන් වටහාගෙන යම් ආකාරයක සද්ධාවකට පැමිණලා සම්මාදිට්ඨියකට පැමිණලා තිසරණ සරණ යන්න කෙනෙක් තීරණය කිරීම. ඉතින් ඒ කාරණේ නම් පුදුමයට කාරණයක්. මොකද මේ කාලේ හැටියට. ඉතින් ඒ වගේම භාගතුන් වහන්සේ පිළිබඳව මේ නියම ආකාරයට පිළිගැනීම බොහෝ දෙනෙක් ප්‍රතික්ෂේප කරනවා. සමහර වෙලාවට දැන් සමහර කෙනෙක් භාගතුන් වහන්සේගේ පියවි මාංශ චක්සුසේහි පෙනීම කියන කාරණාව ගත්තාම කෙනෙකුට හිතා ගන්න බෑ. ඒ කාරණය මේ චුල්ල නිද්දේශ පාළියේහි සඳහන් කරනවා. මෙන්න මේ ආකාරයට මේ තියෙන්නේ අපිට පේන වර්ණ භාගතුන් වහන්සේට පෙවුනේ කොහොමද කියලා.
ඔව්.
දැන් සමහරු හිතනවා හැමෝටම මේ හැම දෙයක්ම එකම ගානට පේනවා කියලා.
ඔව්.
ඒත් අපිම දන්නවා අපිට එක්තරා කාලයකදී මේ හොඳින් පේන දේවල් පේන්නේ නැතුව බොඳ වෙලා යනවා කියලා. ඉතින් අපිට දැන් සමහරලට පේනවට වැඩිය සමහර පුද්ගලයෙකුට මේ දේවල් හොඳ පැහැදිලිව හොඳ වර්ණ වලින් පේන්න පුළුවන්. ඉතින් ඒ කාරණේ සඳහන් වෙන්නේ භාගතුන් වහන්සේට නිල් වර්ණය පේන්නේ දියබෙරළිය මලක් වගේ. ඒ තරම්ම ලස්සනට නිල් පාට දැర్శණය වෙනවා. මේ නිල් පාට කියන එක අපි මේ භාවිතා කරන නිල් පාට නෙමෙයි, යම් දම් පාටට හුරු පාටක් දියබෙරළිය මලේ පාට තියෙන්නේ. කහ පාට පේන්නේ කිනිහිරි මල් වගේ. කනිකාර පුප්ප සමාන යනුවෙන් කියලා තියෙනවා. රතු පාට පේන්නේ රතිඳු ගොව්වන් වගේ. ඉන්ද ගෝපක සමාන යනුවෙන් හඳුන්වලා තියෙනවා. කළු පාට පේන්නේ රුක් පෙනලෑට වගේ. ඉතාම තද කළු පාටක් පේන්නේ. දැන් මේ කිනිහිරි මල් කොයිතරම් හොඳ කහ පාටද කියලා බැලුවාම මේ අපිට වගේ මේ යන්තම් පෙනුමක් නෙමෙයි භාගතුන් වහන්සේට තිබිලා තියෙන්නේ. මොකද කරලා තියෙන රැස් කරලා තියෙන පුණ්‍ය කර්ම ප්‍රමාණය හැටියට ඉතාම හොඳින් දර්ශනය වෙලා තියෙන වර්ණයන්. සුදු පාට පෙන්ලා තියෙන ඖෂධී තාරකා වගේ. ඉතින් මේ දහවත් තරුව වගේ පෙන්ලා තියෙනවා. ඉතින් මේ භාගතුන් වහන්සේගේ පියවි චක්සුසේන් පේන මාංශ චක්සුසේන් පේන ප්‍රමාණය වෙනම වෙන් කරලා සඳහන් කරනවා චුල්ල නිදේශ පාළියේ. මේ නැනස් වෙනම තියෙනවා, ඥානස් වෙනම තියෙනවා, ධම්ම චක්කු සමන්ත චක්කු ආදී වෙනම ප්‍රඥාවෙන් බලන්න පුළුවන් ක්‍රම ගණනාවක් භාගතුන් වහන්සේට වෙනම ශක්තියෙන් හැටියට තියෙනවා. නමුත් මේ පියවි මාංශ චක්සුසේහි කොයිතරම් තීව්‍රතාවයකින් පේනවද කියන එක කියලා තියෙන්නේ චතුරංග සමන්නාගත අඳුර මේ ලෝකෙහි තියෙන වෙලාවක. ඒ කියන්නේ ලෝකෙහි තියෙන දැඩිම අඳුර සාමාන්‍ය කලාවක් නෙමෙයි, මෙතන තියෙන්නේ ඝන කලාවක්.
ඔව්.
ඒ කියන්නේ උඩු රෝපණය යටි රෝපණය තියෙන ඝන කලාවක්. ඒ කියන්නේ මට්ටම් කීපයකින් ගස් හැදිලා තියෙන කලාවක. ඒ කියන්නේ මහා ඝන කලාවක් මැද්දේ අමාවක දවසක, ඒ කියන්නේ හඳ නැති දවසක, වැහි වලාකුළු වලින් මේ අහස වැහිලා තියෙද්දි මැදියම් රැ කියන මේ කරුණු හතර තමයි ලෝකයේහි තියෙන දැඩිම අඳුර හැටියට සඳහන් කරන්නේ. ඉතින් මේ චුල්ලන දේශ පාළියේ මේ තිරේ දැක්වෙන්නේ මේ ප්‍රමාණය තියෙන තැන තමයි මේ ලකුණු කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ චතුරංග සමන්නාගත අඳුරෙහි ඒ අඳුර තියෙන වෙලාවේ භාගතුන් වහන්සේට හැම පැත්තටම යොදුනක් පේනවා. ඒ කියන්නේ අඳුම ගානේ හැතැම්ම 10ක් 15ක් පේනවා කියන එක. ඉතින් එතකොට මේ කාරණාව දවල්ටත් පේනවා රෑටත් පේනවා කියන එකයි මෙතන තියෙන විශේෂත්වය. යොදුනක් දවල්ට රෑට දෙකටම පේනවා. මෙතනදි විශේෂයෙන් සඳහන් කරනවා මෙන්න මේ චතුරංග සමන්නාගත අඳුර තියෙන වෙලාවට එක්තරා තලඇටයක් ලකුණු කරලා තල ගැලක ප්‍රමාණය, කියන්නේ විසිකිරියක් තල මේ පටවන්න පුළුවන් ගැලක ඒ ප්‍රමාණයෙහි තල ගොඩකට දැම්මොත් ඒ තල ඇටේ මේ චතුරංග සමන්නාගත අඳුර තියෙන වෙලාවට භාගතුන් වහන්සේට එකවර මේ තල ඇටේ හොයාගන්න පුළුවන් කියන ඒ තරම් පියවි පැහැදිලි පෙනුමක් තියෙනවා කියන එක. ඉතින් මේ තියෙන්නේ මේ ප්‍රකෘති ඇස මාංශ චක්ෂුසේ පිළිබඳ සඳහන් කළා. ඉතින් මේ විදිහට සඳහන් කරනවා ඒවම් පරිසුද්ධම් භගවතෝ පාකතිකං මාංශ චක්කු. මේ තරම්ම පිරිසිදු විභාගතුන් වහන්සේගේ ප්‍රകൃති ඇස මස් ඇස කියලා සඳහන් කරනවා.
ඉතින් ඒ තරම
ඇස්පෙනීම
තීක්ෂණයි
තීක්ෂණයි.
දිවස කොතරම් මැද්ද ගියා අපිට හිතා ගන්නවත් බෑ ඒ අනුබලන විට. කෙසේ වෙතත් මා කැමති දැන් මේ බුදු පියාණන් වහන්සේගේ මේ අසම සම මහා ගුණේ පිළිබඳව උන්වහන්සේගේ එකපෙට්ටම කෙනෙකුට තේරුම් ගන්නට අපහසු තරමේ මහා විශාල ශක්තිය, කාය බල ශක්තිය පිළිබඳව ගෞරවයකින් අපි බුදුන් සරණ යනවා. දැන් මේ සරණාගමණය කිලිටිවන්නේ කොහොමද? ඒක බිඳෙන්නේ කොහොමද? සහ සරණාගමණයෙහි ඵල මොනවාද කියලා අපි ඊළඟට දැනගන්න සූදානම් වෙන්නේ. මොකද අපිට කෙටි කාලයක් ඉතිරිලා තින්නේ. මේ කාරණා තුනම එකට එක්කොට පැහැදිලි කරනවා නම් මම කැමතියි.
ඔව්. දැන් මේ කාරණේදී සඳහන් කරන්න ඕනේ මේ සරණාගමණය සිද්ධ වෙන ආකාරයත් වැදගත් වෙනවා මේක දැනගන්න. දැන් සමහර වෙලාවට සමහර කෙනෙක් සරණාගමණය කියලා හිතන් ඉන්නේ මේ අපේකම අනුව හිතනවා. දැන් මෙතන හොඳටම හොඳ උදාහරණයක් දීලා තියෙනවා. දැන් ශාක්‍යෝ හරි නැත්නම් ශාක්‍යෝ හෝ කෝලිය වංශිකයෝ ඇවිල්ලා මේ අපේ ඥාතියෙක් කියලා භාගතුන් වහන්සේට වැඳහම ගෞරව කරාම සැලකුවාම සරණ ලැබෙන්නේ නැහැ කියලාම කියලා තියෙනවා. මොකද ඥාතිත්වයට වැඳලා කියලා ඥාතිත්වයට ගරු කළා, ඥාතිත්වයට ඇල්මක් දැක්ුවා.
ගුණයට නෙවෙයි කියලා.
ඔව්. ඒ මොකද ඥාති භාවය නිසා භයට හෝ ආචාර භාවයට කියන කාරණා තුනට වන්දනාමාන කරුවට සරණාගමනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් භයට වඳිනවා කියලා කියන්නේ දැන් සමහර කෙනෙක් හොරෙක් ආවොත් දරුණු හොරෙක් නම් කියන දේ කරනවා.
ඔව්. අනේ ගහන්නේපා කියලා වඳිනවා.
වඳින්න කිව්වොත් වඳිනවා. නැත්තම් ඕන දෙයක් කරනවා. එහෙම නැත්තම් ආචාරවරයෙක් හමු වුණාම ඒ පුද්ගලයා මිත්‍යා දෘෂ්ටිකයෙක් වුණත් වෙන ආගමක කෙනෙක් වුණත් මේ
දැන් කාලේ හැරෙන්නම් නරක නොහොබිනා ලිංගික අපචාර කරන කෙනෙක් වුණත්
මේ ආචාර භාවය
නිසා වඳිනවා.
වඳිනවා. ඒ ආචාර භාවය නිසා වඳිනවා කියන එකෙන් සරණ ගමනක් ලැබෙන්නේ නැහැ. ඉතින් ලැබෙන්නේ මේ ලෝකයේහි අග්‍ර දක්කිනීය පුද්ගලයා. ඒ කියන්නේ වැඳහම වැඩියෙන්ම මට සරණ ලැබෙන පුද්ගලයා මේ උත්තමයන් වහන්සේ කියලා හිතලා වැඳොත් විතරයි සරණාගමනිය ලැබෙන්නේ. ඒ නිසා මෙතන සඳහන් කරනවා මේ ඥාති භය ආචාර්ය දක්කිනීය වශයෙන් මෙන්න මේ පනිපාත කියන ක්‍රමය මේ මේ දැන් ඔය ක්‍රම හතරක් අපි සඳහන් කළා. එයින් පනිපාත කියලා කියන්නේ වන්දනා කිරීම කියන එකයි. ඉතින් ඒ ක්‍රමයේදී දැන් අපි සමහරු දෙවියන්ට වඳිනවා. සමහරු රාජ්‍ය උසස් නිලධාරීන්ට වඳිනවා. දැන් එහෙම ඉතින් ඒ වැඳීමේදී සරණාගමනයේ කිලුට වෙනවද කියන කාරණේ තියෙන්නේ ඥාතිත්වයට හෝ භයට හෝ ආචාරත්වයට වැඳට සරණාගමනේ කිලුටු වෙන්නේ නැහැ. නමුත් මේ වැඳුමෙන් මට විශේෂ ප්‍රයෝජනයක් ලැබෙනවා කියලා හිතලා වැඳොත් එතනදී නම් කිලුටු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් අපි මේ බුද්ධිමත් පින්වතුන්ට අපි බාර දෙමු. තමන් දැන් මේ නොඑක් විදිහට ඒ පුද්ගලයන්ට වඳිනවා. සමහර දෙවියන්ට වඳිනවා වෙන්න පුළුවන්. පූජා තියනවා වෙන්න පුළුවන්. මේ වඳින්නේ තමන්ම තීරණය කරගන්න ඕනේ. දුකෙන් ගැලවෙන්න සියලු දුකන් ගලවන්න පුළුවන් කියලා තමන් හිතලා වඳිනවද? එහෙම නැත්නම් වෙන කාරණාවක් නිසා බයක් නිසා එහෙම නැත්නම් වැඩිහිටි භාවයක් නිසා වඳිනවද කියන කාරණාව මත ඒ ඥාතිත්වයට හෝ බයට හෝ ආචාරත්වයට වැඳ කියලා සරණාගමනේ කිලුට වෙන්නේ නැහැ. නමුත් වෙන ක්‍රමයකට වැඳහම සරණාගමනේ කිලුට වෙනවා. නමුත් මේ කිලුට වෙන්නේ ලෞකික සරණාගමනේ විතරයි. ලෝකෝත්තර සරණාගමනේ කවදාකවත් කිලුට වෙන්නේ නැහැ. ඊට අමතරව දැන් මේ විදිහට සරණාගමනේ බිඳෙන ක්‍රම තියෙනවා. සරණාගමනේ බිඳෙන්නේ අන්න ශාස්ත්‍රූවරයෙක් හොඳයි කියලා පිළිගත්තොත්.
ඔව්.
එහෙම නැත්තම් මේ නොදන්නාකම නිසා හෝ නොදන්නාකමට තැනක් තියලා නැහැ. නොදන්නාකම නිසා හෝ අන්න ශාස්ත්‍රූවරයෙක් හොඳයි. නැත්තම් තව පුද්ගලයෙක් හොඳයි කියලා භාගතුන් වහන්සේට හැර පුද්ගලයෙක් සරණ ගිය ගමන්ම සරණාගමනේ බිඳෙනවා. ඒක හොඳ බිඳීමක් නෙමෙයි. අකුසලයේ සහිත බිඳීමක්. විපාකයක් නරක විපාක තියෙන්නේ. නමුත් මරණයෙන් බිඳීම කියන කාරණාව මෙතන සඳහන් කරනවා. ඒ මරණයෙන් බිඳීම කියන කාරණාව මේ කිසිම නරක ප්‍රතිඵලයක් ලබා දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ තමා මරණයට පත් වෙලා නැවත ඉපදුනහමත් මේ තිසරණ සහිත පංචශීලයවත් හරියට මතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවනේ. එහෙම නැත්නම් මේ හැම ජීවිතේම ලැබෙන විදියට තනි ගමනක් සරණ යන්න පුළුවන් කියලා සඳහන් කළේ නැහැ. ඉතින්
එතකොට දැන් සරණාගමනේ බිඳෙන්නේ ඒ ආකාරයට අනිත් ශාස්ත්‍රවරයෙක් අපේ බුදු පියාණන් වහන්සේ අපේ අසහාය ශාස්ත්‍රවරයන් වහන්සේ පසෙක තබා උන්වහන්සේ පහත් කොට සලකා වෙනත් කෙනෙක් උසසයි සම්මත කරගත්තොතින් ඒ ආ සමානව ඇදහිලි කටයුතු කරොත් ඉතින් ඒ වගේම අවසාන වශයෙන් මා කැමති දැනගන්න ඔබතුමාගෙන් සරණාගමනේ ඵල මොනවාද?
ලෝකෝත්තර සරණාගමනේ ඵල හැටියට විපාක ඵලය හැටියට කියලා තියෙනවා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ලැබීම. ඉතින් මේකේ මේ ඵලය කියන එක මේ කොටස් දෙකකින් සඳහන් කරනවා. විපාක ඵලය තමයි මම ඔය සඳහන් කරේ. ආනිසංස ඵලය කියලා තව ඵලයක් තියෙනවා. දැන් කර්මය වගේම ඒ විදිහම විපාකයක් ලැබෙනවනම් ඵලයක් ලැබෙනවනම් ඒකට කියන්නේ විපාක ඵලය කියලා. ඒ කරපු කර්මයට අමතරව වෙනත් විපාක ලැබෙනවා නම් ඒකට කියනවා ආනිසංස ඵලය කියලා. නිර්වාණයට ප්‍රාප්ත වීම තමයි ලෝකෝත්තර සරණාගමනේ ආනිසංස ඵලය හැටියට දක්වන්නේ. ඉතින් විපාක ඵලය හැටියට දක්වන්නේ සතර මාර්ග ඵල. ආනිසංස ඵලය හැටියට දක්වන්නේ සියලු දුකින් ගැලවීම. මොකද රහත් උනත් සියලු දුකින් ගැලවෙන්න බෑ. ජීවිතේ තියෙනකන් ලැබෙන දුක් ලැබෙනවා. මොකද ආහාර පරිශීනයක් සිද්ධ වෙනවා. ශරීරයේ තියෙනකන් තියෙන දුක් විඳින්න වෙන ශරීර පරියන්තිකම් දුක්ඛම් කියලා කියන්නේ. ජීවිතේ තියෙනකන් දුක් විඳීමක් තියෙනවා. මොකද අවැසි මැසි මදුරු ආදී කරදර වලට ගොදුරු වෙන්න පුළුවන් රහතන් වහන්සේත්. ඒ නිසා සියලු දුකින් ගැලවීම සිද්ධ වෙන්නේ පිරිනිවන් පෑමේදී. ඉතින් ඒක ඒ කාරණාව විශේෂ ආනිසංසයක් හැටියට ආනිසංස ඵලයක් හැටියට දක්වනවා ලෝකෝත්තර සරණාගමනේ. ලෞකික සරණාගමනේ භව සම්පත් සහ භෝග සම්පත් කියන කාරණා සඳහන් කරනවා. මේ ඉන්ක සඳහන් කරන්නේ මේ විදිහට මහා සමය සූත්‍රයේ විශේෂයෙන් සඳහන් කරනවා යේකේච බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමින්. යම්කිසි කෙනෙක් බුදුන් සරණ යනවා නම් ඒ පුද්ගලයා අපාය භූමියට ගමන් කරන්නේ නැහැ. පහාය මානුසං දේහං දේවකායං පරිපූර්යස්සන්ති කියන්නේ. ඉතින් මේ මනුෂ්‍ය දේහය අතහැරියාම දෙව් පිරිස සම්පූර්ණ කරනවා කියලා කියන්නේ හරියට බුදුන් සරණ ගියොත් දිව්‍ය ලෝකෙ උපදින්න පුළුවන් කියන එකයි මේ ලෞකික වශයෙන්. ඉතින් ඊට අමතරව භෝග වශයෙන් ඉපදුනාට පස්සේ ලැබෙන දේවල් හැටියට ශක්‍ර දේවේන්ද්‍රන් වහන්සේ පවා මේ සූත්‍රවලදී ප්‍රකාශ කරලා තියෙනවා. මෙන්න මේ කාරණා ටික මොනවද කියනවා නම් යම් සත්වෙක් බුදුන් සරණ යනවා නම් ඒ බුදුන් සරණ යාම හේතු කොටගෙන බුද්ධං සරණං සරණ ගමනං හෝති බුද්ධං සරණ ගමන හේතුකෝ දේවානමින්ද ඒවමි දෙහි කච්චේ සත්තා කායස්ස භේදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං උපපජ්ජಂತಿ. මහා මුගලන් හාමුදුරු මහා මුගලන් වහන්සේ ශක්‍ර දෙවියන් දේවේන්ද්‍රන්ට විශේෂයෙන් අවධාරණය කළ ප්‍රකාශ කරන බුදුන් සරණ යනවා නම් කය බිඳීමෙන්මසු සුගති සංඛාත ස්වර්ගලෝකී ඉපදෙනවා. ඊට අමතරව තේ අඤ්ඤේ දේවේ දසහිඨානේහි අධිගණ්ණಂತಿ. එහෙම ඉපදිලත් අන්න දෙවියන් ස්ථාන 10කදී අභිභවනවා. කොහොමද? දිබ්බේන ආයුනා දිව්‍ය වූ ආයුෂයෙන් දිබ්බේන වන්නේන දිව්‍ය වූ වර්ණයෙන් සුකේන සැපතින්, ඒ කියන්නේ අන්න දෙවියන්ට වැඩිය සැප ලැබෙනවා. යසසින් අන්න දෙවියන්ට වැඩිය යසසක් තියෙනවා. අන්න දෙවියන්ට අමතර ආධිපත්‍යක් තියෙනවා. ඊට අමතරව දිව්‍ය වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලැබීමේහි කියන කාරණා පහෙනුත් අභිභවීමක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ලෝකේහි මේ බුදුන් සරණ යෑමේ විශේෂ ආනිසංසයක් තමයි ලෞකික වශයෙන් සසර ඉන්නවා නම් ඒ පුද්ගලයා හොඳ තැනක උපදිනවා, ඉපදිලා හොඳ ආකාරයේහි සම්පත් ලැබෙනවා කියන එක. ඉතින් දිව්‍ය ලෝකයේ පුදුමත් මේ කාරණේ එසේමයි. ඉතින් ඊට අමතරව දැන් ඔය සීලේහි ආනිසංසය සඳහන් කරනකොට උත්සාහ කරාම භවභෝග සම්පත් වැඩි වෙනවා කියන එක තමයි පළවෙනි ආනිසංසය හැටියට තියෙන්නේ. ඉතින් එතන කියන්නේ උත්සාහ කරන්න ඕනේ කියලා. උත්සාහ කරාම ලැබෙනවා කියලා තියෙන්නේ. නිකම්ම ලැබෙනවා කියලා නෙමෙයි. ඉතින් මේ විදිහට මේ බුදුන් සරණ යාම, ධාම සරණ යාම, සංඝුන් සරණ යාම කියන කාරණාවේ ලෞකික ඵල හැටියට හොඳ ජීවිතවල හොඳ ලෝකවල ඉපදීම සහ භවභෝග සම්පත් ලැබීම කියන කාරණා තියෙනවා.
හොඳයි. ඒ ආකාරයට තමයි ඵල ලැබීම, සරණාගමනයේහි ඵල ලැබීම. මම හිතනවා අපිට මීට වඩා කතා කරන්න කාල වේලාව ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ඔබ දන්නවා දැන් අද පටන් හැම මාසකම ප්‍රථම සෙනසුරාදාවේ සහ තුන්වන සෙනසුරාදාවේ රාත්‍රී 9ට අපි කංකා විතරණිය ඔබ වෙත ගෙනේනවා. ඒ වගේම පසුදා නොවේසනම් ඉරිද දවසේ උදෑසන පාන්දර 3ට සහ තවල් 11:30ට නැවත විකාශයන් තුලිනුත් අප ඔබ මුණ ගැහෙනවා. මෙවර වැඩසටහනේ දායකත්වය ලබාගෙන තිබෙන්නේ රාජගිරියේ පදිංචි තලතා කිරින්ද මහත්මිය සහ දරුවන් විසින්. පරලොස්සපත් තමගේ ආදරණීය ස්වාමිපුරුෂයා දීමාපියන් ඇතුළු සියලුම ඥාති මිත්‍රාදීන් පිම්පි පුදන්නටත්, ඒ වගේම සුජීවත්ව සිටින හැම දිනාටම කල්යාණ මිත්‍ර ඇසුර සත්පුරුෂ සේවනයේ වගේම ප්‍රඥාව පහළ වෙන්න කියලාත් එයයි ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. මේ වැඩසටහනෙන් විපුල ඵල ප්‍රයෝජන ලබා ගන්නා උදවිය අප වෙත දක්වන ප්‍රතිචාර තුලින් මෙහි තිබෙන වටිනාකම නිසාම මේ සඳහා දායකත්වය ලබා දීමෙන් ඔබ ලබා ගන්නා පිනත් අපිට මෙතෙක්යි කියා මායම් කරන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් මේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්නේ වැඩසටහනේ සම්පත් දායකයන්න්ගේ තිබෙන සාර්වත්භාවය නිසා, නොයසෙන මෙතුමාගේ තියෙන බහුශෘතභාවය නිසා. ඉතින් අප නොදන්නා දහම් කාරණා ඉතාමත්ම නිරවුල්ව සරලව පැහැදිලි කර දෙමින් එය මේ අටුවා ග්‍රන්ථවල, ත්‍රිපිටක ග්‍රන්ථවල ශ්‍රී සද්ධර්මයේ ඇසුරෙහි කොතැනද තිබෙන්නේ කියා පැහැදිලිව අපට ඉස්මතු කොට අනාවරණය කොට පෙන්වා දෙමින් මේ ගමන ඉදිරියට යනවා. ඉතින් තව තවත් බොහෝ දෙනෙක් අපව දිරිමත් කරනවා. අපට මැද ප්‍රතිගින් ඉඳලත් අපේ හිතවත් මහත්තුරු කීප දෙනෙක් කතා කරා. එයා කතා කරලා ආශිර්වාද කළා මෙවැනි වැඩසටහනක් ඇයි ප්‍රමාදුනේ පටන් ගන්න කියලා. වරද අපේ නෙවෙයි, සමින්ද මහත්මයාට අපි ආරාධනා කළා මේ නාලිකාව ආරම්භ වූ දා පටන්. නමුත් එතුමා ඉතාමත්ම මැනවින් ඒවා සුපරීක්ෂාකාරීව මේ දහම ප්‍රචලිත කරන්න, ලෝකයට බෙදා හදා දෙන්න අවශ්‍ය පරිදි පසුබිම සකසන තාක්කල් එතුමායි සදා එකදාය පළ කරේ නැහැ. එතුමා සංගීත තැටිවලට මේ ත්‍රිපිටකය එකතු කරමින් එය බෙදා හදා දුන්නා. ඒ වගේ ග්‍රන්ථ අතාපි කියන මේ වෙබ් අඩවිය හරහා විද්‍යුත් තාක්ෂණයේ මේ තොරතුරු තාක්ෂණයත් කේන්ද්‍ර කරගෙන එතුමා බොහෝ සේවයක් කරා. අපි යෝජනා කරා බෞද්ධ රූපවාහිනිය ගුවන්විදුලිය මුළු ලෝකෙම අසනවා බලනවා. ඉතින් ඒ නිසා ඒ හරහා ලොකු සේවයක් කරන්න පුළුවන් කියලා යනුවයි එතුමා ඒ කටයුත්තට අපිත් එක්ක අත්වල බැඳගත්. ඉතින් අපිට ඒක සතුටක්. ඔබ හැම දෙනාගේම පිනට සිදු වෙච්ච දෙයක් හැටියට අපි ඒක සලකන්නේ. ඉතින් ඒ නිසා සමින්ද රණසිංහ මහත්මයාට අපේ ගෞරවය පුද කරනවා මේ අවස්ථාවේදී. ඒ වගේම එතුමා විසින් මෙහෙවන භාවනා වැඩසටහන් කීපයක් පිළිබඳව සිහිපත් කිරීමක් කරන්න ඕනේ. මොකද බොහෝ දෙනා එතුමා මුණගැසී කරුණු කාරණා සාකච්ඡා කරන්න අපෙන් විමසීම් කරනවා. නමුත් ඒ සඳහා අවකාශ සැලසෙන්නේ බොහොම අඩුවෙන්. මොකද එතුමා ඒ තරමටම විවිධ ස්ථානවල ධර්මදේශනා ධර්ම සාකච්ඡා පවත්වමින් භාවනා වැඩසටහන් මෙහෙවනවා. ඉතින් කොළඹ හත විජයරාම්පාරේ විපස්සනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේදී හැම මාසකම 4 ඉරිදා උදේ 8 ඉඳලා සවස 4 දක්වා ත්‍රිපිටක වැඩසටහනක් පැවැත්වෙනවා මෙතුමගේ මූලිකත්වයෙන්. ඉතින් ඒ සඳහාත් ඔබට දායක වෙන්න පුළුවන්. වගේම තලවතුගොඩ හෝකන්දර පාරේ සුගතාරාමේදී සෑම මාසකම පළවෙනි සෙනසුරාදා සවස 3 භාවනා වැඩසටහනක් පැවැත්වෙනවා මෙතුමා විසින් මෙහෙවනු ලබන. ඉතින් ඒ සඳහාත් ඔබට එකතු වෙන්න පුළුවන් කියන කාරණාව මෙනෙහි කරමින් මතක් කරමින් අපි සූදානම් වෙන්නේ අද දවසේත් කංකා විතරණී ධර්මයේහි සැක ඇතිතැන් සැකෙන් තුරව සත්‍යක්ෂණය කර ගැනීම නොවේසනම් අවබෝධ කර ගැනීම සඳහා ඔබට මඟ පෙන්වන ගැටලු සහගතයන් निराකරණය කර ගන්නට ඔබට මඟ කියා දෙන වැඩසටහන කංකා විතරණි වැඩසටහන අදට මෙතකින් නිමයි. ඔබ හැම දිනටම සම්මා සම්බුදු සරණයි. අපි දැන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ඛා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ඛා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ඛා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාධු 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 ඔබ සමට තෙරුවන් සරණයි.